නිදහස් 16 වසරේ 10 වෙනි මාසේ 9 වෙනිදා භාවනා වැඩසටහන හොඳ අවධියෙන් හොඳ සිහියෙන් ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ධර්මයේ කියවෙන්නේ සුනාත කියන වචනයෙන් හොඳින් ශ්‍රවණය කරන්න කියන කාරණය. නැත්තම් තමන්ට ඇහෙන්නේ තමන්ගේ මත තමන්ගේ සංකල්ප පසක දා හොඳින් ශ්‍රවණය කළ යුතුයි. සංකල්පයක් තියාගෙන ධර්මය අහනවා කියලා කියන්නේ ඒක හරියට අර බෝතලේ මූඩිය වහගෙන ටැප් එකට අල්ලනවා වගේ වැඩක්. තමන්ගේ සංකල්පය තුළම තමන් ඉන්නවා විතරයි අලුත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ සංකල්ප පසකට දාලා තමයි ධර්මය අහන්න ඕන. ඒත් නුවණින්. ඇයි නුවණින් අහනවා කියන්නේ? තතු දැනගෙන දැකගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ජීවිතයට බද්ධ කරගන්න කෙනෙක් වෙනවා නුවණින් බණ අහන කෙනා. නැත්තම් කෙනෙක් එවන සංකල්පේ යොම හිතේ රැඳෙනවා. ඒව පිළිගන්නව, ඒව විශ්වාස කරගන්නව, ඒව දරා ගන්නව. නුවණ මදි අයටනේ ওই සංකල්ප හෝමිකමනින් හේතු ගන්වන්න පුළුවන්. උර තියන අයට අමාරු වේදේ කරන්න. මේ රටේ වැඩිපුර ඉන්නේ නුවණ මද අය. ඒ නිසා තමයි මේ රට යම්කිසි අසම සම්බර ස්වභාවයක් නැති තත්ත්වයන් මේ රටේ ගොඩනැගෙන්නේ. ඒකට හේතු අර නුවණින් කටයුතු කිරීම කියන එක පිළිබඳව ලක් අඩුකමක් තියෙන නිසා. ඒක හරි වැදගත්. ශ්‍රද්ධාව පමණක් දියුණු වෙච්ච හැම රටකම තියෙන දෙයක් තමයි ඔක. ශ්‍රද්ධාව භක්තිය හින්දු පරිසරය තුලත් වෙන්නේ ඒකමයි. ශ්‍රද්ධාව භක්තිය හරියට තියෙනවා. ඊපස්සේ බුද්ධාගමේ ඒ වගේම ටිකක් ශ්‍රද්ධාව භක්තිය පැත්තට නැඹුරුතාවය වැඩි. ඒ නිසා නුවණින් කල්පනා කිරීම කියන කඩු නිසා හරි ගැටලුවක් වෙලා තියෙනවා. දහමක් අවබෝධ කරවන්න ගියත් ඒ වගේම රටක් හැටියට සමාජයක් හැටියට. සමාධිය ඇති කර ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් කරුණු කීපයක් අපි මුලින්ම අවදි කරගමු. විදර්ශනා භාවනාව කියන කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීම, විදර්ශනා කිරීම. ඒ විදර්ශනා කිරීමේදී කරුණු නමයක් අනුගමනය වෙන්න ඕන. ඒක මේ දේශනාව ශ්‍රවණය කරද්දී මේ මොහොතේ සිද්ධ වෙන්න ඕන දෙයක්. මෙන්න මේ කරුණු නමය පූර්ණත්වයට පත් කරගන්න ඕන. එකක් තමයි නුවණින් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. යමක් තමන්ගේ සිතට පහළ වුණාම නුවණින් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි සතුටක් ඇති වෙන්නේ කරුණු කාරණා අවබෝධ වෙලා. සතුටක් ඇති වෙනවා කරුණු කාරණා අවබෝධ වෙලා නුවණින් මෙනෙහි කරන කෙනාට. එවන් වූ සතුටක් තමන්ගේ හිතට ඇති වුණාම ඒ සතුටෙන් තමන්ගේ කය පිනා යනවා. ප්‍රීතියක් ඇති වෙනවා. විශේෂයෙන් ওই ධර්ම කරුණු පිළිබඳව අවබෝධ වුණාම අපිට කියන දේ තමයි ස්වාමීනි මගේ හිත සැහැල්ලු වුණා, ප්‍රීතියෙන් කය පිනා ගියා කියලා. එක 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 අවස්ථාවන් වලදී අර කරුණ අවබෝධ වීම නිසා ඇතිවන දෙයක්. ඉන්පසුව ඒ ධර්ම අවබෝධය නිසා ඇතිවන පිනායම නිසා ඒකාන්තයෙන්ම ඊළඟට යා තුළ ඇති වෙනවා සංසුන් බවක් ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය තැම්පත් බවක් ඇති වෙනවා. දැන් බලන්න විදර්ශනා කරන නුවණින් මෙනෙහි කරන කෙනාට සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනකොට කය ප්‍රීතියෙන් පිනා යනවා. ප්‍රීතියෙන් පිනා යෑම නිසා හිත සංසුන් වෙනවා. හිත සංසුන් වූ නිසා එයා ඒ සුවය, ඒ ගුණය, ඒ සමාධිය හොඳින් විඳිනවා. හොඳින් දරා ගන්නවා. එවන් වූ නිදහසක් තියෙන කෙනාගේ හිත ඒකාන්ත වශයෙන්ම හොඳ ඒකාග්‍රතාවයකින් යුක්ත වෙනවා. දැන් බලහත්කාරයෙන් ඒකාග්‍රතාවයක් ඇති කරපු එකක් නෙවෙයි මේක. කරුණ අවබෝධණය වෙච්ච නිසා, සිත සතුටින් පිනා ගියපු නිසා, සංසුන් බව ඇති වුණු නිසා ඇතිවෙච්ච ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයට පත්තුණු සිතට, එකඟ වූ සිතට තතු ඇති පරිදි තේරෙන්න පටන් ගන්නවා. උපමාවක් කියලා තියෙනවා, දියේ පතුල බලන්න පුළුවන් ජලයේ කැළඹෙන්නේ නැති වෙනකොට කියලා. මනස කියන එක කැළඹෙන්නේ නැති වෙනකොට තමයි සිතෙහි තතු මනාකොට අවබෝධ වෙන්නේ. එයා තතු මනාකොට අවබෝධයට පත් වෙනකොට එයා තේරුම් කරගන්නවා තමන් සිත පවත්වා ගන්න ඕන කුමන ආකාරයටද, සිතෙහි ස්වභාවය කුමක්ද, සිතෙහි නොඇලීම මෙන්න මේ කරුණු කෙරෙහි කලකිරිය යුතුයි, මේවා අත්හල යුතුයි, මේවායින් දුරු විය යුතුයි කියලා එයා අවබෝධ කරගන්නවා. ඒ විදිහට තතු අවබෝධ කරගත්ත කෙනා නොඇලීමෙන් වාසය කරනවා. නොඇලීම නිසා මිදීමට පත් වෙනවා. මෙන්න පින්නතුනි විදර්ශනා භාවනාවේදී අපි අනුගමනය කරන්න තියෙන මේ දසුත්තර සූත්‍රය කියන මේ සූත්‍රෙහි සඳහන් වෙන කරුණුකාරණා, මෙන්න මේ කරුණුකාරණා ටික ක්‍රියාත්මක වීම නිසා තමයි කෙනෙක්ගේ හිතේ සංයමයක්, ප්‍රීතියක්, ඒකාග්‍රතාවයක්, සංසුන් බවක්, නොඇලීමක් ඇතිවන්නේ. මනස පාලනය කරන්නට ගියොත් ඒ තරම් පාලනය කරන්න බැරි දෙයක් ලෝකේ තවත් නැහැ. පාලනය කරන්නට ගියොත් පාලනය කරගන්නම බැරි වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම පුජ්‍යලෙක් හැටියටත් තව කෙනෙක්ව තමාව පාලනය කරන්න හැදුවොත් එහෙම ඔබ කැමති වෙනවද? සාමාන්‍ය පුජ්‍යලයක් හැටියට ඔබේ හද සාක්ෂියෙන් බලන් කවුරු හරි කෙනෙක් ඔබව පාලනය කරන්න යනවා. මෙහෙම මෙහෙම මෙහෙම. එයාට ඕන දේ නෙමෙයි මට ඕන දේ. එතකොට එයා කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ සාමාන්‍ය. ඔබේ සිතත් ඒ වගේම වෙනම ධර්මතාවයක් නා. ඒ සිත පාලනය කරන්න ගියාම විතර අසංසුන් වෙන්නේ කොයි වෙලාවකවත්. දැන් මගේ හිත විචිත්තයි, මගේ හිත හරියට පාලනය කරගන්න බෑ, මගේ හිත හරි කලබලයි කියන්නේ ගොඩාක් වෙලාවට පාලනය කරන්නට කරන උත්සාහය. තේරුණානේ? දැන් අපි සාමාන්‍යයෙන් මේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. කවුරු හරි කෙනෙක් මේ රට පාලනය කරන්න ගත්තාම මොකද වෙන්නේ? එයා විශාල වශයෙන් කම්පන වලට පත් වෙනවද නැද්ද? ඒ තීන්දුව తీරනත් එක්ක මානසික ආතතියන් වලට ලක් වෙනවද නැද්ද? වෙනවා. ඒ බාහිර දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ, බාහිර උදාහරණයක් අරගෙන ආධ්‍යාත්මික ස්වභාවය. නමුත් එහි පාලනයක් ගත්තේ නැති කෙනාට ඒක තියෙනවද? ඒ පාලනය ගත්තේ නැති කෙනාට ඒක නැහැනේ. ඈ පුජ්‍යලේක හැටියට පාලනය, ඈ ඊට පස්සේ ආයතනයක් හැටියට පාලනය, පක්ෂයක් හැටියට පාලනය, ජාතියක් හැටියට පාලනය, ආගමක් හැටියට පාලනය, රටක් හැටියටනේ පාලනය 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 පාලනය. දැන් අපි ළඟ තියෙන්නේ අරින් තොක්කම නැති වුණත් මොකද්ද තියෙන්නේ? පුජ්‍යලේක් හැටියට පාලනය කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට පුජ්‍යලේක් හැටියට පාලනයේදී අර පාලනයන් වල වාගේම මෙයා පීඩණයට අහුවෙනවා. සමහර වෙලාවට රටක් පාලනය කරන පීඩණයට වඩා පීඩණයකට අහු වෙන පුජ්‍යලයා පාලනය කරන්න කියලා. ඊළඟට සරලව මතු පිටින් තේරුම් ගත්තොත් ඒක කෙනෙක් වැරදි විදිහට තේරුම් ගන්නවා. එහෙනම් සාමින් වහන්සේගේ ධර්මයේ කරන්න දෙයක් නැහැ. තියෙන්නේ පාලනය නොකර ඉන්න එක කියලා. මා අසන්න කැමති ඔබ නිවසේ සාමාන්‍ය ජීවිතයේ මේ ජීවත් වෙන මිනිසුන් පාලනයකින් තොරව ජීවත් වෙන්නේ. ඒ ඇත්ත ඒගොල්ලෝ රුචි පරිදි කැමති පරිදි මනස පාලනය කරනවද නැද්ද? පාලනය කරනවා. හරි හෝ වැරදි විදිහට මනස පාලනය කරනවද නැද්ද? පාලනය කරනවා. මනස මෙහෙවනවා. තමන් කැමති පරිදි මනස හදා ගන්නවා. තමන් කැමති කැමති තැනට මනස ගෙන යනවා. එහෙමනම් සමස්ත ලෝකයේ ජීවත් වෙන සියලු මිනිසුන් මේ පාලනය කියන එක අතට අරගෙන තියෙන. ඒකටම තමයි මමත්වය කියන්නේ. මමත්වයේ ස්වභාවය මොකක්ද? පාලනය. මමත්වයේ ස්වභාවය මොකක්ද? පාලනය. දැන් මීට වඩා ධර්මයක් තාපෝයෙන් හරි දැනගන්න පුළුවන්ද? පාලනය කොතනද? එතන මමත්වයේ තියෙනවා. දැන් මේ පැහැදිලි කරලා දුන්නේ පාලනය කරලා පාලනය කරන්න බෑ. මිරිඟුව පස්සේ දුවල ජලය හොයන්න බෑ වාගේ. අහසේ කෙලවරක් හොයලා හොයාගන්න බෑ වාගේ. පොළවේ වැලි කැට ගණන් කරලා ගණන් කරලා ඉවර කරන්න බෑ වාගේ. ඒකත් ගණන් කරලා ඉවර කළා කියමුකෝ. මහා සාගරයේ දිය විදුත් ගණන් කරලා ඉවර කළා කියමුකෝ. නමුත් මනස පාලනය කරලා පාලනය කරන්න බෑ. මෙය මනාකොට ශ්‍රවණය කොට මනාකොට දරාගෙන මනාකොට සිත පිහිටුවා ගත්තොත් එයාගේ ගැටලු එතනින්ම අවසන්. මොකද හේතුව එයා තේරුම් ගන්නවා පුජ්‍යලත්වය කියලා කියන්නේ පාලනය කියලා කියන්නේ. දුක් ගොඩක් කියලා. මේ මොලේ තියෙන මේ කුඩා සිද්ධාන්තය අවබෝධ කරගන්න නැතුව කෙනෙකුට මේ විසඳුම හදාගන්න බෑ. බොහොම සුළු දෙයක් තියෙන්නේ මේක හරියට තේරුම් ගන්න. කියලා දෙන සීමාවට වඩා අවංකව එකඟව තමාගේ මනසේ අත්දැකීම් එක්ක අවබෝධ කරගන්න. අපි හැමදාම මතක් කරනවා කුමක්ද? යම් කොටසක් තියෙනවා ඔබ විසින් පූර්ණය කරගත යුතු. ගුරුවරයා දක්ෂ වූ පමණින් ශිෂ්‍යයා උගතෙකු ඥානවන්තයෙකු කරවන්නට බෑ කියලා ඔබ දන්නවා. ශිෂ්‍යයාද මනාකොට ශිල්ප ශාස්ත්‍ර උගත යුතුයි. ඒකයි වැදගත්. ලෞකික ලෝකයේ පැවැත්ම කොච්චර හදාගත්තත් ඒ සියල්ලක්ම පවතින්නේ ලෞකික ලෝකෙමයි. ලෝකෝත්තර ලෝකයේදී ඔබේ ඇස ප්‍රතිඵලයක් නැහැ. කන් දෙක ප්‍රතිඵලයක් නැහැ. නාසය ප්‍රතිඵලයක් නැහැ. දිව ප්‍රතිඵලයක් නැහැ. ශරීරයේ ප්‍රතිඵලයක් නැහැ. මනස ප්‍රතිඵලයක් නැහැ. ඔබේ නුවණ කියන එකත් ප්‍රතිඵලයක් නැහැ. ලෝකෝත්තර බවට පත් වෙනකොට සිහියේ ප්‍රතිඵලයකුත් නැහැ. ලෝකෝත්තර බවට පත් වෙනකොට ඔබේ දැනුමේ ප්‍රතිඵලයකුත් නැහැ. ලෝකෝත්තර බවට පත් වෙනකොට ඔබගින් ප්‍රතිඵලයකුත් නැහැ ඔබට. ඒ ගුණය දැනෙනවා නම් ආයි අඩි 10ක් පල්ලෙහාට බැහැලා මොනවද කරන්න තියෙන්නේ? ආයි රූපය අල්ලගෙන, ආයි වේදනාව අල්ලගෙන, ආයි සිත අල්ලගෙන කර්මකාරකයක් හදලා කරන්න දෙයක් නැහැ. ඉතුරු වෙන්නේ කවුරු හරි කෙනෙක් සෝහාන් වෙන්න හැදුවොත් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඇයි? කෙනා නැතිවීම නිසෝහන් වීම කියන්නේ කෙනෙක් සෝහන් වෙනවද? සෝහන් වුණොත් එහෙම ආයි පිරිහෙන්නේ. ඒකට හේතුව ලබන දෙයක් එහි නැහැ. එහි පවතින්නේ අඩුණු ටිකක් විතරයි. සංයෝජන තුනක් අඩු වෙනවා මිසක් මොනවා හරි තුනක් ලැබෙන්නේ නැහැ. අර පුජ්‍යලේ කැටේට හිතපු දැකපු නුවණ පුජ්‍යලේගෙන් තොරව බැලීමේ හැකියාව ඇති වෙනවා. හැබැයි පුජ්‍යලයාව තමයි අපි හැමතැනම ගෙනියන්න හදන්නේ. හොඳට බලන්න, පුජ්‍යලයා ගෙනියන්නයි හදන්නේ යම් තැනකට. ඒක කරන්න බෑ. පුජ්‍යලයා ගෙනියන්න නෙමෙයි තියෙන්නේ, මේ පුජ්‍යලයා අතහරින්න තියෙන අවස්ථාව. මෙතෙක් සංසාරේ මම මේ වඩුව අරගෙන ගියා. එයා තමයි පුජ්‍යලයා. මේ වඩුව දකින්න ඕන. දැකලා මුලින්ම උගුලා දමන්න. ඒ කියන්නේ වඩුවට අදාළ සියලු ක්‍රියාදාමයන්ගෙන් ඔබ නිදහස් විය යුතුයි. වඩුව කියන්නේ ඔබ මමයි කියලා දැනෙන, මමයි කියලා හිතාගෙන ඉන්න කෙනා තමයි වඩුව. සෝවාන් වෙච්ච කෙනෙක් හරි ඉන්නවා නම් එයා තමයි වඩුව. රහත් වෙලා කෙනෙක් ඉන්නවා නම් එයා තමයි වඩුව. ධර්මයේ හරි අවබෝධ වෙච්ච කෙනෙක් ඔබට දැනෙනවා නම් එයා තමයි වඩුව. ඒව වැදගත් නෑ. කෙනෙක් දෙන මාර්ගඵල හරි, කෙනෙක් ඔබ ධර්ම අවබෝධයට පත් උනායි කියන ඒවා හරි ඒව වැදගත් නෑ. අපිටත් අනේක තැන්වලදී එවැනි ප්‍රකාශ ලැබිලා තියෙනවා. මොකද Tamanට දැනෙන විදිය තමයි ඉතාම වැදගත්. Tamanට දැනෙන විදිය කවුරුවත් දීල වැඩක් නෑනේ. Tamanට දැනෙන විදිය කොහොමද Tamanට දැනෙන්නේ? පුජ්‍යලයක් හැටියට දැනෙනවද? අවබෝධය පුජ්‍යලයක් තුලද පවතින්නේ? එහෙමනම් ඒ ධර්මයේ දැනුම පමණයි. දැනුමේ අවබෝධයේ පමණයි. අවබෝධය පුජ්‍යලයක් තුල පවතිනවා. දැන් බලන්න මේ දහමෙන් කියපු දේවල් වලට පිටින් යමක් ඔබ තුල සිද්ධ වෙනවද කියලා. එහෙම සිද්ධ වෙනවනම් ඔබ ඒකාන්ත වශයෙන්ම ඒ අධර්මයේ සුවය තමයි ඊළඟට ලැබෙන්නේ. අධර්මයේ දැනෙන ස්වභාවය. ධර්මයේ සුවය නෙවෙයි අධර්මයේ සුවය. සුවය කියන්න බෑ අධර්මයේ වේදනාව. එතකොට ධාමත එකඟ වුණා නම්, ධාමත අනුගත වුණා නම් ධර්මයේ සුවය දැනේ. හොඳින් සිහිය පිහිටවනවා කියන්නේ මේකට. නිකම්ම නිකන් නෙමෙයි, හොඳින් සිහිය පිහිටවා ගන්න. හොඳින් සිහිය පිහිටවා ගත්තට පස්සේ විඳින්නෙක් විඳවන්නේ නැහැ. සිහිය මුලා වී ඇත්නම් විදර්ශනාව මඳ වී ඇත්නම් ඒ හිතේ සතුට නැහැ. සතුට නැති නිසා කය පිනා යන්නේ නැහැ. කය පිනා යන්නේ නැති නිසා මනස එකඟ වෙන්නේ නැහැ. එකඟ නැති මනසට තතු දැනෙන්නේ නැහැ. සතු දැනෙන්නේ නැති නිසා කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැති නිසා නොයලීම කියන එක පවතින්නේ නැහැ. ඔබේ මනස ඔබයි තනාගන්නේ, ඔබයි ගොඩනගාගන්නේ. ඇලක දොලක වතුර ගලාගෙන යනවා වගේ මහදී කඳක් ගලාගෙන යනවා, බීමට තැම්පොදක් ඔබයි ගන්න එකඟට බැහැලා. ගඟ ඇවිල්ලා අපේ මේ බඩ පුරවන්නේ නැහැ නේද? ඒ නිසා මේ දහම් දිය අරගෙන ඔබ පානය කළ යුතුයි. හෙවිදයි පිපාසය නිවෙන්නේ. නුවණින් ධර්මය ඇසිය යුතුයි, නුවණින් ධර්මය ගත යුතුයි, හුදු සංකල්පයකට පත් නොවිය යුතුයි, විදර්ශනාවේ යෙදිය යුතුයි. දැන් පාලනයෙන් තොරව වාසය කළ යුතුයි කියලා ධර්මයේ කියුවාම ධර්මයේ අවබෝධය මදි නම් එයා හිතන්නේ මොකක් කරන්න දෙයක් නැහැ, මම බාඩු වෙ ඉන්නයි තියෙන්නේ. ඊළඟට යාට තේරෙන්නේ ඒ තුල තියෙන්නේ තව පාලනයක් කියලා. එහෙනම් ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා හිතනවා. ඒකත් පාලනයක් කියලා යාට තේරෙන්නේ. එහෙ නැත්තම් ඔය එනෝ යනෝ ඒව මගේ නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා මම. ඒකත් පාලනයක් කියලා යාට තේරෙන්නේ. ඔබ තුල ඔබ ක්‍රියාදාමයකට බැසගත්තොත් මොනම හෝ ක්‍රියාවාදීයකට හෝ අක්‍රියාවාදීයකට, ඒ ක්‍රියාවාදී හෝ අක්‍රියාවාදී තුල තියෙන්නේ මමත්වය. භාවනාවල් වල දෙන්නෙම ওই කොටස් දෙකනේ, ක්‍රියාවාදී ලබා දෙනවා, එහෙම නැත්නම් අක්‍රියාවාදී ලබා දෙනවා. දැන් මෙහි ලබා දෙන ওই දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ. දර්ශනාමේ ප්‍රඥාව අවදි කරලා ඊට වැඩි තුන් දහමක් තේරුම් ගන්න අවකාශය සලසා දෙනවා. ක්‍රියාවාදියක් දුන්නොත් එහෙම මනසේ යමක් නාම රූප මොනවා හරි දෙනවා, ඒකත් අල්ලගෙන ඒක මන්ත්‍රයක් වගේ මතුරවන්න ඕන. අක්‍රියාවාදියක් දුන්නොත් එහෙම සියලු ක්‍රියාවන් වලින් නිදහස් වෙලා තමන්ගේ හිත රැක ගන්න ඕන, නොහිතා ඉන්න ඕන, නොබල ඉන්න ඕන, නොදැක ඉන්න ඕන, නොගෙන ඉන්න ඕන, නොඇලී ඉන්න ඕන, ඒව ඉවත් කර කර ඉන්න ඕන. ඔන්න අකිරියාවාදිය. ඒ කාලෙත් තිබුණා වා නිගන්ත භාවනාවන්වල තිබුණා. ඒක බුදුහාමුදුරන්ගේ දෙයි කියලා සමහර අය අඳුන්වලා දෙනවා අකිරියාවාදිය. ඒ අක්‍රියාවාදීයටවත් ක්‍රියාවාදීයටවත් ධර්මයේ බුදුහාමුදුරන් හසු වෙන්නේ. අක්‍රියාවාදී තුල තියෙන කර්මය, ක්‍රියාවාදී තුල තියෙන කර්මය, කර්මය නිරෝධ කිරීම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය. දැන් අසංසුම් බවක් ඇති වුණාම තේරුම් ගන්න ඇයි මේ අසංසුම් බව ඇති වෙන්නේ. ඒ අසංසුම් බව තියෙන්නේ මම මනස අල්ලගත්ත නිසා, මම මනස පාලනයට ගත් නිසා. මනස මම කැමති විරිද්ධියට පාලනය කර ගැනීමට දරන උත්සාහය නිසා මේ සංඥාව මගේ කියලා ගත්තා, ඒක මගේ ආත්මයයි කියලා ගත්තා. මේ රූපය මමයි කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා. මේ වේදනාව මමයි කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා. මේ සංකාරය මමයි කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා. මේ විඥානය මමයි කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා. ඒ නිසා තමයි මේ වේදනාව. කරන්ට් එක වදිනවා නම් තේරුම් ගන්න වයර් එකක් පෑගිලා තියෙනවා. කරන්ට් එක වදිනවා නම් මොකද්ද තේරුම් ගන්න ඕන? වයර් එකක් කොහෙන් හරි පෑගිලා. ඔබ නොදකිනව වෙන්න පුළුවන්. තේරුම් අරගෙන නැතුව වෙන්න පුළුවන්. ඒත් මොකද්ද වෙලා තියෙන්නේ? වයර් එක පෑගිලා. ඔබට නොපෙනෙන දේ ඔබ දකින්න ඕන. ඔබ නොතේරෙනවයි කියලා හිතනවනම් ඒක තමයි වැදගත්. මනසේ නොතේරෙන කොටසක් මට තියෙනවයි, ඒ මම තේරුම් ගත යුතුයි කියලා හිතනවනම් ඒක තමයි වැදගත්. ඒ තමයි දියුණු වෙන කෙනාගේ ස්වභාවය. ගැටලු නැත්තම් යාට තියෙන ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, නොඇලීම කියන මේ සමාධි ගුණයන් තියෙන. එතකොට යාට ඔළුව නරක් කරගෙන ගිහිල්ලා අතන මෙතන අහන්න දේවලුත් නැහැ, ප්‍රශ්න කරන්න දේවලුත් නැහැ, තර්කවාද කරන්න දේවලන් නැහැ. එයා සද්ධර්මය ශ්‍රවණය කළා. ඒ සතුටින්ම ශ්‍රවණය කරනවා, ඒ සතුටින්ම ජීවත් වෙනවා, ඒ සතුටින්ම දේශනා කරනවා, පවතිනවා. කෙනෙක්ගේ වර්ධනයද සිද්ධ වෙන්නේ ඒ දර්ශන අවබෝධයෙන්ම පමණයි. හයි මනස තුල වඩන දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තරයි. ලෝකෝත්තර වැඩිමක් මේ ක්‍රියා සිතකින් වඩන්න පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර ධර්මයක් ක්‍රියා සිතකින් නෙමෙයි වැඩෙන්නේ. ක්‍රියාවේ නිරෝධයෙන් වැඩින්නේ ලෝකෝත්තර සිත. ලෝකෝත්තර සිත අල්ලලා අල්ලන්න බෑ. දැන් ගොඩාක් අය මේ නිර්වාණය අල්ල ගන්න හදනවා. ඒකට කියනවා නිර්වාණය අවබෝධ කර ගන්න හදනවා කියලා. රහත් වෙන්න හදන්නේ. රහත් බවවත් ලෝකෝත්තර මාර්ගඵල අධිගමයන් එකක්වත් කාටවත් එහෙම අවබෝධ කරගන්න, අල්ලගන්න, කැච් කරගන්න, ඒක ලබා ගන්න, අත්පත් කරගන්න බෑ කාටවත්. ඇයි? ලෝකෝත්තර භව කියලා කියන්නේ අසංකාරිකත්වයේ පැවැත්මක් නේ. ලෝකෝත්තර භව කියන්නේ අසංකාරිකත්වයේ පැවැත්මක්. ඒ පුජ්‍යල ගෝචර නැහැ. ඒ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒ නිසා මේ ලබන්න ගිහින් ලබන්න බෑ. මේ දේශනාවේ ආරම්භයත් මෙතන, අවසානයත් මෙතනමයි. භාවනාවත් මෙතනමයි. විදර්ශනාවත් මෙතනමයි. ඒකාග්‍රතාවයත් මෙතනමයි. කලකිරීමත් මෙතනමයි. අතහැරීමත් මෙතනමයි. අනිත්‍යත්, දුකත්, අනාත්ම බවත් මෙතනම අවබෝධයි. මොනවද අනිත්‍ය? මනස අනිත්‍යයි. මොනවද දුක? මනස දුකයි. මොනවද අනාත්ම? මනස අනාත්මයි. අනිත්‍ය නම් අතහැරීම, දුක නම් අතහැරීම, අනාත්ම නම් අතහැරීම. මොකක්ද අතහරින්නේ? පුච්චලත්වය, මමත්වය අතහරින්නේ. අනිත්‍ය වන්නේ මමත්වය, දුක වන්නේ මමත්වය, අනාත්ම වන්නේ මමත්වය. කුමක්ද අතහරින්නේ? මමත්වය. මමත්වයෙන් නෙමෙයි අතහරින්නේ, මමත්වය. දැන් මේක හරියට තේරුම් ගත්තේ නැති, අවබෝධය නැති වෙච්ච කෙනා, යා දැන් මේ මොහොතේ මමත්වයෙන් අතහරින තැන පැටලිලා ඇති. තමන් ඉක්මනින්ම තමන්ගේ විදර්ශනා ඥානය අවදිකට සමබර කරගන්න. දර්ශනයෙන් පූර්ණයට පත් වෙන්නේ නැතුව ගමන යන්න බෑ. මිහිදුම වැහිලා තියෙද්දී අපිට ගමනක් යන්න බෑ. පාර පේන්නේ. මොන මනසේ නොසන්සුන් බවක්, අපැහැදිලි බවක් තියෙද්දී මනසේ සන්සුන් බවෙන් ඉස්සරහට යන්න බෑනේ. විදර්ශනා ඥානය කියලා කියන්නේ ආලෝකය. ඒ ආලෝකයෙන් මනාකොට තතු දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. මේ ලෝකෝත්තර දර්ශනය අතිශයින්ම ලෝකේ පුදුමය දනවන, ආශ්චර්ය දනවන, සැනසිල්ලක් දනවන, නිදහසක් දනවන, පුදුමාකාර සෝයක් දනවන උත්තරීතර අවබෝධයක්. මේ ලෝකයේ සමබරතාවයන් රැකගන්නවද යම් තාක් ඒ සමබරතාවයන් සියල්ලට වඩා විශිෂ්ට සමබරතාවයක් තමයි මේ දර්ශන වේදයේ තුල පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නවා මැජික් කරුවෙක්. මේ මැජික් කරුවා තාම උස උණ බටේක තනි කකුලේ සමබරතාවය රැකගෙන එක උණ බටේ ඉන්නවා. මිනිසුන් සතුටෙන් ආශ්චර්යමත්ව අපොල් සන්නාද දෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ හොර තියෙනවා, වම් පැත්තේ තුන බටයක් තියෙනවා, දකුණු පැත්තේ තුන බටයක් තියෙනවා, මැද තුන බටයක් තියෙනවා. මෙයා මේ වයින්ට තමයි හිට මෙහෙට මාරු වෙන්නේ. දැන් මැද උණ බටේ ඉන්නවා. යමෙකුට පුළුවන් නම් අර දෙපැත්තෙම තියෙන උණ බටවල නිදහස් වෙලා මැද උණ බටේ සමබරව යා ඉන්නවා. කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ මැද තියෙන කකුලෙනුත් ඉවත් වෙලා සමබරතාවයක් රකින්න පුළුවන් නම් අන්න ඒකයි ශ්‍රේෂ්ඨ කියලා කියනවා. ඒක තමයි ලොකුම සමබරතාවය කියලා මතක් කරගන්න. ඊළඟට කම්බිය කැවිදගෙන යන කෙනෙක් දකිනවා. ආනන්ද හාමුදුරු කියන ස්වාමීනි ආශ්චර්යයක්, කම්බියක සමබරතාවය රකින්නවා. ආනන්දය මේ ධර්මයේ තුල සමබරතාවය ඔයිට වඩා සිය දහස් ගුණයකින් වැඩි. ඒ සමබරතාවය කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඔය කම්බිය කැවිදගෙන යනවා කියන සමබරතාවය පුදුමයක් නේ. කෙන් අදහස් වෙන්නේ මොකද්ද? එවැනි සමබරතාවයක් ඇති කර ගැනීම සඳහා මොනතරම් පුහුණු වීමක්, මොනතරම් කුසලතාවයක්, මොනතරම් අවධියක් තිබිය යුතුද? ඒ අවධියට වඩා විශිෂ්ට අවධියක්, ශ්‍රේෂ්ඨ අවධියක් ඔබට මේ ධර්මයේ තුල තිබිය යුතුයි කියන කාරණය. එහෙම නැත්තම් අපි කරුණු අපිම අල්ලගෙන ඉන්නව නම් එතන සිහිය පිහිටන්නේ නෑ. අපේ මතවල අපි ඉන්නව නම් එතන සිහිය පිහිටවන්නේ නෑ. මේ ධර්මයේ සිහිය පිහිටුවීම පොටුවෙක්ගේ පිටේ තියෙන දොඹ ගෙඩියකට වඩා අමාරුයි කියන. එහෙමනම් ඔබේ සිහිය ඔබ මොනතරම් අවදියක් ඇති කරගන්න ඕන. සම්මා සතිය හැම තිස්සෙම ධර්මයන් එක්ක ගලබලා තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න කෙනෙක් වෙන්න ඕන. ධර්මයේ කැඩපතක් හැටියට හැම මොහොතකම භාවිත කරන්න. ධර්මයේ කියවුණු පරාසය තුළද ඔබේ මනස වැඩ කරන්නේ? එහෙම නැත්නම් ධර්මයෙන් බැහැරව පුජ්‍යලත්වයටද ඔබේ මතයටද? අපේ මතයට වැඩ කරන තැන නෙමේ අපිට සමාධිය ඇති වෙන්නේ, අපේ හිත සංසුන් වෙන්නේ, අපේ හිත මෙදෙන්නේ, නිදහස් වෙන්නේ ධර්මයට අනුගතව. ධම්ම ජීවිනෝ කියන අර ධර්මයේ ජීවන පැවැත්මට අපේ මනස ගොඩනගන තැන. දැන් බලන්න ඔබේ පුජ්‍යල පැවැත්ම තුලයි මනස පාලනය වෙන්නේ. ධර්මයේ පැවැත්ම තුල මනස පාලනයට ආවාමයි ධර්මයේ සුවය දැනෙන්නේ. බලන්න ඔබේ මනස මේ මොහොතේ පුජ්‍යල පැවැත්මද තියෙන්නේ ධර්මීය පැවැත්මද? පුජ්‍යල පැවැත්මෙන් ධර්මයේ පැවැත්මට ඔබ එන්න ඕන. ධර්මයේ පැවැත්ම ඇති තැන පුජ්‍යල ප්‍රශ්න නැහැ. පුජ්‍යල තර්ක නැහැ. පුජ්‍යල ගැටලු කිසිවක් නැහැ. යහ හිස්ව ඉන්න කෙනෙක්, ශූන්‍යව ඉන්න කෙනෙක්, ශූන්‍යත්වයේ පදනම් කරගත්ත කෙනෙක් නෙමේ. නිරන්තරයෙන් ඒක තේරුම් කරගන්න. නිරන්තරයෙන් කවුරු හරි හිතුවොත් මේ මනස ශූන්‍ය වීම තමයි ධර්මය කියලා ඒක වැරදි. ශූන්‍යතාවය හඳුනන්නේ පුජ්‍යලත්වය. ශූන්‍යතාවය වැළඳගෙන ශූන්‍යතාවය පුරුදු කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම පුරුදු කිරීමක් නෙමෙයි. ඒ කාලේ නිගණ්ඨය පුරුදු කරපු ධර්ම. ශූන්‍යතාවය පුරුදු කරන්න එපා. ශූන්‍යතාවය පුරුදු කළොත් එහෙම මේ පවතින පුජ්‍යල අවබෝධය තුළ ශූන්‍යතාවය හඳුනන්නේ පුජ්‍යලයක්. ශූන්‍යතාවය තුල දැඩි වෙන තරමට වීර්යය තියෙන තරමට දැනිවේ. දැඩි වෙලා තමගේ වීර්ය උත්සාහය නැති වෙනකොට නැති වෙලා යයි. එහෙනම් සාමාන්‍ය පැවැත්මක් ඇටියට සංඥාතර පැවැතිනෝ නම් තව හොඳයි. ශූන්‍යතාවයේ පැවැත්මකට ගියොත් ඒක අනිවාර්යෙන් කෙනෙක්ගේ අසම පරමතාවයක් ඇති කරවන සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා ශූන්‍යතාවයේ කිසි විදිහක ප්‍රගුණ කරන්න එපා. පුජ්‍යලත්වයට ධර්ම එකතු කරන්නත් එපා. පුජ්‍යලත්වයෙන් ධර්ම ක්‍රියාත්මක කරන්නත් එපා. පුජ්‍යලත්වයේ පැවැත්මේ නොසිට ධර්මයේ පැවැත්මට පැමිණිය යුතුයි. විශ්වයේ පැවැත්මට ආයුතුයි. විශ්වය පුජ්‍යලත්වයේ සිටින තාක්කල් ඔබට ගෝචර වන්නේ නැහැ. පුජ්‍යලත්වයටයි මාර්ගඵල ඕන කරන්නේ. පුජ්‍යලත්වයට තමයි ඉස්සරහට යන්න ඕන කරන්නේ. පුජ්‍යලත්වයට තමයි පසුබහින්න උවමනා කරන්නේ. පුජ්‍යලත්වයට තමයි රැකගන්න උවමනා කරන්නේ. පුජ්‍යලත්වයේ දුරුකල නැගී සිටින ඒ ලෝකෝත්තර දර්ශනයට වඩන්න දෙයක් නැහැ. නැති වෙන්න දෙයක් නැහැ. ලබන්න දෙයක් නැහැ. ලබන්න කෙනෙක් නැහැ. දියුණු වෙන්න උවමනාවක් නැහැ. පිරිහෙන්න උවමනාවක් නැහැ. පවත්වන්න උවමනාවක් නැහැ. පවතින දෙයක් නැහැ. ඔබ යම් සංකල්පට ඒක අතර ඉන්නවා නම් වඩන්න දෙයක්, වැඩෙන්න දෙයක්, පිරිහෙන්න දෙයක් ඔබට තියෙන ඒ පුජ්‍යලත්වයේ සීමාව. යමෙක්ගේ සමාධි පිරිහෙනවා නම් ඒ පුජ්‍යලත්වයේ වඩාගත් දේවල් ශූන්‍යතාව. වඩන්න දේවල් කියනවනේ ඒ පුජ්‍යලත්වයේ දේවල්. පුජ්‍යලයෙන්නේ වඩන්නේ. මනසේ වරදවා ගත්ත තැන් තියෙනවා නම් ඉක්මනින් නිවැරදි කරගන්න ඒවා, නිවැරදි කරගන්න. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය, මේ ස්වභාව ධර්මයේ ධර්මය. මේ ධර්මය මට අයිති නෑ. මේ දේශනා කරන ස්වාමීන් වහන්සේට අයිති දෙයක් නෙමෙයි. මේක අමලිවිටිය ආනන්ද හැඳුරගේ ධර්මය නෙමෙයි. මෙතන අමලිවිටිය ආනන්ද හැඳුර කියලා කෙනෙක් නෑ. එනිසා ඔබට ඒක ලබා ගන්න පුළුවන්. කවුරු හරි හිතියොත් ඒ මේ ඇමිලිබිටි ආනන්ද හැඳුරංගෙ බණේ කියලා ඒක මානසික ප්‍රශ්නයක් වෙනවා. කිසි විටක මේ මාගේ ධර්මය නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. වෙන කාටවත් අයිති ධර්මයකුත් නෙමෙයි. කෙනෙකුට අයිති නැති ධර්මයක්. කෙනෙක් අවබෝධ කරගන්නේ නැති ධර්මයක්. එහෙමනම් ඔබ කෙනෙක් කියන සීමාවෙන් අනිවාර්යෙන් ඉවත් වෙන්න ඕනේ. කෙනෙක් නොකියන, කෙනෙක් අවබෝධ කරගන්නේ නැති, කෙනෙකුට අයිති නැති තවමත් මේ දහම හොයන්නේ කෙනා වෙන්න පුළුවන්. තාමත් මේ ධර්ම පිළිපදින්නේ කෙනා වෙන්න පුළුවන්. තාමත් ඔබ සංඥා අල්ලගෙන වෙන්න පුළුවන්. විඥානය අල්ලගෙන වෙන්න පුළුවන්. පුජ්‍යලත්වය අල්ලගෙන වෙන්න පුළුවන්. අනේ මාව තාම ගැලවිලා නැහැ නේද? කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ? විදර්ශනා කරනවා. අදිෂ්ඨාන කරනවා. මේ සමස්ත පංච උපාදානස්කන්ධය මේ සමස්ත මමෙන් නිදහස් වේවා කියන රාගසිත දුරු වෙලා, ද්වේෂසිත දුරු වෙලා, මෝහසිත දුරු වෙලා, උද්දච්චය දුරු වෙලා, කුක්කුච්චය දුරු වෙලා, තීන මිද්දේ දුරු වෙලා, මගේ සිත විමුක්තියටපත් වේවා. මගේ සිත නෙමෙයි එතකොට. මගේ සිත ඉක්මවා පවතින විමුක්තියටපත් වේවා. කිසි විටක වඩන්නේ, වඩවන්නේ, රකින්නේ තබා නොගන්න. පාලනය කොට පාලනය කළ නොහැකි. පාලනය කරන්නට ගියොත් වඩා අසමබරතාවයකට, අසමතුලිතතාවයකට, පීඩනයකට ඔබ හසු වෙනවා නියතයි. ශූන්‍යතාවයේ කිසි විටක වඩන්නට එපා. සඤ්ඤා අතර භයානකම සඤ්ඤාව මේ ශූන්‍ය සඤ්ඤාව. සාමාන්‍ය මොලේ පැවැත්මට පවා හානි කරන. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම සඤ්ඤාව නම් නිරෝධ සඤ්ඤාව. නිරෝධ සඤ්ඤා යන ශූන්‍ය සඤ්ඤා නොවේ. සඤ්ඤා කිසිත් නැත්නම් සඤ්ඤා නැති බව හඳුනන්නේ නැහැ. මමත්වයේ දුර වූ තැනැත්තා මමත්වය නැති බව, ඇති බව නොදන්නාසේම මමත්වයේ නැති බවද දන්නේ නැත. මමත්වයේ ඇති බව නොදන්නාසේම මමත්වයේ නැති බව දන්නේ නැත. විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේ සුවනිත සංඥා. ඒ සියල්ල ඒ පවතින ලෝකෝත්තර සමාධිය තුළ. විරාග සංඥා කියලා කියන්නේ ඇලීමක් නැහැ. කිසිවකට ඇලීලා පවතින දෙයක් එහි නැහැ. පවත්තන දෙයක් නැහැ. නිරෝධ සංඥා කියලා කියන්නේ කිසිම සංඥාවක් එහි පවතින්නේ නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකට රූප ලෝකයකටවත් අරූප ලෝකයකටවත් කාම ලෝකයකටවත් කාම ලෝක තියෙන රූප ලෝක තියෙන අරූප ලෝක තියෙන එහෙමත් නැත්නම් අපි කියනවා කිසිදු මානසික ලෝකයකට ස්වභාවයකට රතිය ඇලීමක් පවතින්නේ නැහැ. කැමැත්තක් පවතින්නේ නැහැ. හොඳටම මතක තියාගන්න ඕන අරූප ලෝකෙටත් නැහැ. රූප ලෝකෙටත් නැහැ. කාම ලෝකෙටත් නැහැ. සමහර අය කාම ලෝකේ නැති කරලා රූප ලෝකේ ඇලෙනවා. සමහර අය රූප ලෝකෙත් නැති කරලා අරූප ලෝකේ ඇලෙනවා. එන්නොත් එතන ගැටලුව. සබ්බ ලෝකේ අනිරත සංඥා. සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා. කිසිදු සංස්කාරකයක් නිට්ටය කරගත් ස්වභාවයක් එහි නැත. කිසිදු පුජ්‍යලක්ෂයක්, කිසිදු භාවනාවක්, කිසිදු වැඩීමක්, කිසිදු ක්‍රියාවක්, කිසිදු අක්‍රියාවක් කිසිදු අවබෝධයක් පුජ්‍යලක්ෂය කරා පමුණුවාගත් දෙයක් එහි නැත. පුජ්‍යලත්වයේ කැමැත්තට ධර්මය පවතින්නේ නැත. ධර්මය පවතින්නේ ධර්මයේ ස්වභාවයට. එනිසා ඔබේ කැමැත්තට ධර්මය ඔබට ලබා ගන්නට බෑ. ඔබේ කැමැත්තට ධර්මය වැඩෙන්නේ නෑ. ඔබේ කැමැත්ත අවසන් වෙන තැන. ඒවට කියන්නේ කාම තණ්හා. දැන් මාර්ගඵලයක් හරි සුවයක් හැටියට තනතුරක් හැටියට ලබන්න ගියොත් මේක කාම තණ්හාවක්. යම්කිසි ස්වභාවයක් ඇති කරගන්න උත්සාහ කරොත් එහෙම ඒක භව තණ්හාවක්. ඒ කිසිවක් ඕනේ නෑ කියලා ඉවර වෙලා සියල්ලගෙම ශූන්‍ය වේ යුතුයි, නිදහස් වේ යුතුයි කියලා කල්පනා කරොත් ඒක අරූප ලෝකේ අල්ලා ගැනීම. ගොඩාක් අය මේ ධර්මයේ කියලා සමහර වෙලාවට අරූප ලෝක අල්ලා ගන්නවා. අවසානයේ උපදින්නේ ගිහිල්ලා අරූප ලෝකයක. මනසේ ස්වභාවය ඔබ තේරුම් ගන්න. දැන් එක් දෙයක් අතහරිනව තව දෙයක් අල්ලගෙන. සමහර වෙටක ස්වාමීන් වහන්සේගෙන් ද අපේක්ෂා කරමින් ඇති මනස මම මේ දෙය අතහරින්නම් මට තව දෙයක් කියන්න අල්ලගන්න කියලා. ඔබේ මනස ඔබ හොඳ පරීක්ෂාවෙන් සිටින්න. ඔබේ මනසේ ස්වභාවය ධර්මයේ කියුණා නේද? සියලු ලෝකයන් හිනොයලීම, සියලු සංස්කාරකයන්ගේ නොයලීම, සියලු කාමයන් හිනොයලීම. එහෙමනම් එතනයි ධර්මය පවතින්නේ. රූප ලෝකේ නොයලීම, අරූප ලෝකේ නොයලීම, කාම ලෝකේ නොයලීම, එතනයි ධර්මයේ එහි කිසිසේත්ම ශූන්‍යත්වයක් නැත. එහි හැඩය කාහටවත් කියන්න බෑ. එහි ගුණය කාහටවත් විග්‍රහ කරන්න බෑ. එහි ගුණය කාටවත් විඳින්නක් බෑ. ඒ සියල්ල ලැබෙන්නේ කිසිවෙක් නොවන තැන. ඒ සියල්ල ලැබෙන්නේ කිසිවෙක් නොවන තැන. කිසිවෙක් නොවුණු ඒ පවතින්නේ දැක්ම ඉක්මවාගේ ස්වභාවයක්. ධර්මය වඩන්න පුළුවන්ද? ධර්මය වඩන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඔබම උත්තරයක් ලබා දෙන්න බලන්න. ධර්මය වඩන්න බෑ. වඩන්න පුළුවන් පුඤ්ඤලත්ය. වඩන්න පුළුවන් ලෝකය. වඩන්න පුළුවන් දේවල් කඩන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. පැහැදිලිද? වඩන්න පුළුවන් දෙයක් නම් ඒක කඩන්න බැරිද? වඩන්න පුළුවන් ඕනම දෙයක් කඩන්න පුළුවන්. ඒ නිසායි ධර්මය වඩන්න බෑ කියලා කියන්නේ. මෙතෙක් වෙලා ආපු ධර්මත් එක්ක යම් කිසි ගැළපීමක් කරලා ඔබට මේ උත්තරේ මතු කර ගන්න පුළුවන්. ධර්මය වඩන්න බෑ. වඩන තැන ධර්මය නෑ. ප්‍රගුණ කරන තැන ධර්මය නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පුජ්ජලයා නොවන මාවතක්. පුජ්ජලයා නොවන මාවතක්. පුජ්ජලෙක යවන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පුජ්ජලත්වයක් මමත්වයක් නොවන මාවතක්. යා නොමනසට මනසක් නැති අවස්ථාවට පත් වුණාන පස්සේ යාට පාලනය කරන්න මනසක් නැහැ. රකින්න මනසක් නැහැ. කැඩෙන්න මනසක් නැහැ. වඩන්න මනසක් නැහැ. රැකගන්න මනසක් නැහැ. පිහිටවන්න මනසක් නෑ. පිහිටවන්න සංඥාවක් නෑ. මනස තුලනේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මනස තුල පවතින්නේ. එතකොට මේ මනස පිහිටවන්න කුමන හෝ ආකාරයකින් පුළුවන් නෑ. පිහිටවන්න තැනක් ඇත්තෙත් නෑ. පිහිටවන්න කෙනෙක් ඇත්තෙත් නෑ. කර්මයෙන් ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. දැන් මේ ලෝකේ අපිට නොයෙකුත් ලැබෙන දේවල් වලට අපි කියන්නේ කුසල කර්මයෙන් ලැබෙනවා අකුසල කර්මයෙන් ලැබෙනවා කියලා. ඒත් මා ඉතාම හොඳින් කියන්න කැමති නිවන ලැබෙන්නේ කර්මයෙන් නොව. ලෝකේ සියල්ල ඔබට ලැබෙන්නේ කර්මයෙන්. එහෙත් නිවන ලැබෙන්නේ කර්මයෙන් නොව. එනිසා රැවටීමකින් ක්‍රියාවන් වල හිර වෙන්න එපා. කර්මයෙන් නොව. කර්ම කරන්නේ නැත විපාක විඳින්නේ නැත. කර්ම කරන්නේ සිටියෝ විපාක විඳින්නේ නැත. ඔබට ගැටලුවක් තිබේද, ඒ ගැටලුව පවතින්නේ ඒ මනසට ඒ ආරක්ෂාව නැත්තේ නිසි තැනට ඔබේ මනස තවම පමුණුවා ගත්තේ නැති නිසා, ඥානය පමුණුවා ගත්තේ නැති නිසා. කන්ද උඩ ඉඳගෙන බලල කියන යමෙක්, හරි ආශ්චර්යයක්, මට ලස්සන ප්‍රදේශයක් පේනවා. කන්දෙන් භාගයක් නැකපු කෙනා කියනවා, මට නෑනේ එහෙම පේන්නේ, මට නෑනේ එවැනි දර්ශනයක්. ඇයි ඔබ කන්දෙන් භාගයයි තාම නැගලා තියෙන්නේ? ඒ නිසා ඒ දර්ශනය නැත්තේ ඔබට. මේ ධර්මයේ කියවෙන මේ දර්ශනය මෙලෙසම මේ ආකාරයටම ඒ ගුණයටම පේන්නේ කන්ද මුදුනටම නැග්ගට පස්සේ. එනිසා ඔබ තේරුම් ගන්න, ඔබට මේක තේරෙන්නේ නැත්තම් තාම මම කන්දෙන් භාගයයි. කාලයයි, තුන් කාලයයි මම නැගලා තියෙන්නේ. එහෙම නැත්තම් කන්ද පාමුල මං ඉන්නේ. ගැටලු ඒකයි, ප්‍රශ්න ඒකයි, අනවබෝධය ඒකයි, මුලා වීම ඒකයි, හැවටීම ඒකයි. තම ස්වඥානයෙන්ම කිසිදු කෙනෙකුගේ උපදේශයක් නොමැතිව මේ ලෝකෝත්තර විෂය සොයා ගැනීම අතිශයින්ම ආශ්චර්යයක්, අතිශයින්ම පුදුමයක්. ඒක ලෝකයේ මිනිස්සුෙකුට කළ හැකිද යන පිළිබඳව හැමදාම පවතින ගැටලුවක් වෙයි. මිනිස්සුෙකුට කළ නොහැකි දෙයක් මිනිස්සුෙකු විසින් කළ මිනිසුන් අතර මේ බුදුරජාණන් වහන්සේ තරම් ඒ සොයාගත්තේ, සොයා ගැනීම තරම් මොන තරම් දේවල් සොයාගත්තත් මේ කිසිම සොයා ගැනීමක් මේ තරම් ශ්‍රේෂ්ඨ නොවේ. මොන තරම් විද්‍යාත්මක සොයා ගැනීමක් කළත් ඒත් මේ තරම් ශ්‍රේෂ්ඨ නොවේ. ඒ නිසා මේ ලෝව පවතින තාක්කල්ම ඒ විශිෂ්ටම සොයා ගැනීමේ ගෞරවය, ඒ උත්තරීතරත්වය ලැබෙන්නේ ඒ දඹදිව තලයේ දඹදිව බුද්ධගයා ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේ මුල වජ්‍රාසනේ වැඩහිඳ ඒ අවබෝධ කරගත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. වජ්‍රාසනය වචනයේ තේරුම නොසෙල්වෙන අසුන කියන එක. නොසෙල්වෙන අසුන බවට පත් වෙන්නේ නොසෙල්වෙන අවබෝධය නිසා. නොසෙල්වෙන සමාධිය, නොසෙල්වෙන සිහිය, නොසෙල්වෙන අවබෝධය, නොසෙල්වෙන ගුණයක් ප්‍රඥාවක් මතු. දැඩි භව තුල නොව මෘදු භව තුල නොසෙල්වෙන. සංඥාව අල්ලගත්තොත් සංඥාවේ ගැටලු. වේදනාව අල්ලගත්තොත් වේදනාවේ ගැටලු. පුජ්‍යලත්ය අල්ලගත්තොත් පුජ්‍යලත්වයේ ගැටලු. ශූන්‍යතාවය අල්ලගත්තොත් ශූන්‍යතාවයේ ගැටලු. විඥානය අල්ලගත්තොත් ඒ විඥානවල ගැටලු. ඊළඟට තව වරදක් සිද්ධ වෙන්න පුළුවන්. පිහිටවන්න තැනක් නැති ලෝකේ පිහිටවන්න තැනක් සෙව්වොත් සිහිය පිහිටවන්න තැනක් නැති ලෝකේ පිහිටවන්න තැනක් හෙව්වොත් මොකද වෙන්නේ? සාමාන්‍ය වහන්සේ මේ දේවල් ඔක්කොගෙන් පිහිටවල වැඩක් නැහැ කියලා කියන ඊළඟට එයා හොයනවා මොකද්ද? පිහිටවන්න තැනක් හොයනවා. අන්න ඒකට තමයි කියන්නේ භවයේ කෙලවර හොයන්න යනවා කියලා. භවයේ කෙලවර හොයන්න පුළුවන්. කෙලවරක් නැති බව අවබෝධ කරගන්න. ඒක තමයි කෙලවර. කෙලවරක් නැති බව තමයි කෙලවර. සිහිය කොහෙවත් පිහිටවන්න මේ සංස්කාරක ලෝකේ අඹමල් රේණුවක්වත් නැති බව තමයි සත්‍යය. අන්න දුවන මනස නැතර වෙනවා. නැත්තම් මෙයාගේ වැඩේ හාමුදුරු මෙතනත් පිහිටවන්න එපාකෝ මෙතනත් පිහිටවන්න එපාකෝ මෙතනත් කිව්වා මෙතනත් පිහිටවන්න එපා කිව්වා දැන් මම පිහිටවන්න තැනක් හොය. භවයේ කෙලවරක් නැහැ. කෙලවරක් නැති බව තමයි කෙලවර. පිහිටවන්න තැනක් නැති බව තමයි සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය බව තේරුම් කර ගැනීම කියලා කියන්නේ. කාම තණ්හා දුරු කිරීම. රූප තණ්හාව දුරු කිරීම, අරූප තණ්හාව දුරු කිරීම. එතනින් ආරම්භ වෙනවා නතර වුණු තැන ජීවිතය. දුවන තැන ජීවිතය නේ තිබුණේ, නතර වුණු තැන ජීවිතය. එයාගේ හිත සංසුන් වෙනවා, එයාගේ හිත ප්‍රීතියෙන් පිනා යනවා, කය පිනා යනවා, සිත එකඟ වෙනවා, තතු පේනවා, දැනෙනවා. ඇලීම් නිසා ඇතිවන දේ ආ දකිනවා, ඒ නිසා කලකිරෙනවා. ඇලීම පිළිබඳව නොවිය යුතුයි කියලා ඒ කලකිරෙන නිසාම නොඇලී වාසය කිරීම අතහැරීම සිද්ධ වෙනවා. නොඇලී වාසය කිරීම තමයි අතහැරීම කියලා කියන්නේ. දැන් අඩුපාඩු තිබුණා නම් ඔය ධර්ම කරුණුත් එක්ක ඔබේ මනස හදාගන්න. ධම්මානුධම්ම පටිපත්ති මේ දහමට අනුව තමන්ගේ නුවණ, තමන්ගේ මනස, තමන්ගේ ජීවිතය මනාකොට පැවැත්ම. හේතුලින් අනවබෝධීය මනස අවබෝධයට පත් වෙනවා. යමෙක් මේ දහම තේරුම් ගන්නවද, වටහා ගන්නවද, ඒ කාන්ත වශයෙන්ම අතිසයින්ම සිහිය පුරුදු කරපු කෙනෙක්, අතිසයින්ම ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්, අතිසයින්ම මනෝ සංවර සීලය දියුණු කරපු කෙනෙක්, අතිශයින්ම මුචංග ධර්ම ප්‍රගුණ වෙච්ච කෙනෙක්, ප්‍රකට වෙච්ච කෙනෙක්. ඒ සියලු ධර්ම ප්‍රගුණ වෙන තැන හැම මොහොතකම දුරු වෙන්නේ කෙනා, පුජ්‍යලය, මමත්වය. සියලු ගැටලු වලට සාධකය මමත්වය. සියලු අවශ්‍යතාවල් වලට මූලිකත්වය මමත්වය. සියලු වේදනාවන් වලට මූලිකත්වය මමත්වය. සියලු ප්‍රශ්න වලට මූලිකත්වය මමත්වය. සියලු අසංසුන්තාවයන් වලට මූලිකත්වය මමත්වය. සියලු අසමතුලිතතාවයන් වලට මූලිකත්වය මමත්වය. අසම බර ස්වභාවයන් වලට මූලිකත්වය මමත්වය. මමත්වයේ තුල නිවන හදන්න බෑ. මමත්වයේ තුල වඩලා නිවන හදන්න බෑ. පුජ්‍යලත්වයේ යට කවදාවත් නිවන හසු කරගන්න බෑ. ඒ නිසා වඩලා වඩන්න, ලබලා ලබන්න, ගිහිල්ලා ලබන්න බෑ. ඒ කාලේ නැනවතුන් විමසුවේ බුදු ප්‍රජාණන් වහන්සේ නිවනට පාගමනින් යා හැකිද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ පාගමනින් නිවනට යන්න බෑ. ඒ කියන්නේ වඩලා 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 ලබන්න බෑ. ප්‍රගුණ කළා ප්‍රගුණ කළා ප්‍රගුණ කළා ලබන්න බෑ. ඒකයි ධාමයේ ප්‍රගුණ කිරීම කියන්නේ. ප්‍රගුණ කරලා ලබන්න බැරි එක තමයි ධාමයේ ප්‍රගුණ කිරීම. ආසේ පාසටහන් නැත. මේ ශ්‍රවණ භාවය හෙවත් නිර්වාණය අවබෝධය කියන එක සටහනක් හැටියට පවතින්නේ නැත. එහෙමනම් ඔබගේ ඇසට එය දකින්නට පුළුවන් කමක් නැත. ඇස පලක් නැත. කන පලක් නැත. අනිත්‍ය කියන්නේ ඒකයි. නාසය පලක් නැත. දිව පලක් නැත. ශරීරයේ පලක් නැත. මනස පලක් නැත. ආයි තව තැනක පළක් ඇතේ කියලා සිතීම ද අවිද්‍යාව. තව තැනක පළක් ඇතේ කියලා සිතීම ද අවිද්‍යාව. වැඩිය යුතු සියල්ල වඩා අවසන් කළ, අත්හල යුතු සියල්ල අත්හල අවසන් කළ, ලැබිය යුතු සියල්ල ලබා අවසන් කළ කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආගේ ජීවිතේ පවතින නතර වූ තැන පැවැත්ම. කොහේ බැලුවත් සංස්කාරක ලෝකයක තමන් නැති වග, සංස්කාර ලෝකයේ ප්‍රශ්න ගැටලු එතන නැති වග දකිනවා, අවබෝධ කරගන්න. මනසට දුක් දීලා, මනසට දඬුවම් දීලා, මනසට අරමුණු දීලා ඒක කරන්න පුළුවන් කියලා හිතනවා. එහෙම කරන්න බෑ. මනසට ශූන්‍යතාවය දීලා මමත්වේ පහ කරන්න පුළුවන් කියලා හිතනවා. බෑ. මනසට පිළිකුල දීලා මමත්වේ අයින් කරන්න පුළුවන්ද බලනවා. බෑ. මිනිසුන් ඔය තදා බැලීම් සියල්ලම බුද්ධ කාලයට කලින් සිද්ධ කළා. සහමට නොපමිනිච්ච අය අදත් ඒක කරනවා, එදත් ඒක කරනවා. දහමට පැමිණිච්ච කෙනා තේරුම් ගන්නවා එහෙම මමත්වය දුරු කරන්න බෑ කියලා. මොකද මමත්වය සංඥාවල පවතින, සංස්කාරවල පවතින, නාම රූපවල පවතින, වැඩීම් අතර මමත්වය පවතින, ලැබීම් අතර මමත්වය පවතින, පුජ්‍යලත්වය කියන මමත්වය ඒ තුලින් නැගී ඉඳලා කවදාවත් සත්‍ය අවබෝධ වන්නේ නැහැ. මේව ඇහිඳගත් අයට වචන ටිකක් ගැන හැර දක්වන්න පුළුවන්. ඒත් කිසි විටක නිරෝධය අරමුණු කොට වචන එකක්වත් එළියට දාන්න බෑ. එනිසා අපි ඕනම කෙනෙක් ඉදහා බලලා ටික වෙලාවක් අහගෙන ඉඳලා මෙයා නිරෝධය මුල් කරගෙන කතා කරන කෙනෙක් නැද්ද කියන එක ස්ථාවරව කියන්න පුළුවන්. මෙයා නිරෝධය මුල් කරගෙන වැඩෙන කෙනෙක්ද, වඩන කෙනෙක්ද, දැකලා තියෙන කෙනෙක්ද කියන එක ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. විහිළුවට කොපි කරන කිසි වෙලාවක නිරෝධය අරමුණු කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. පුජ්‍යලත්වයේ තුල ඔබ මොන තරම් දෙහැමි කෙනෙක් වුණත්, හොඳ කෙනෙක් වුණත් පළක් නෑ. යම්කිසි ලෝකීය ඵලයක් තියෙනවා, නමුත් ලෝකෝත්තර බවට එය පැමිණීමක් නොවේ. ඔබ ලැබිය යුතුයි අවේදීත සුවය, ඔබ ලැබිය යුතුයි විරාගික සුවය, ඔබ ලැබිය යුතුයි අසංඛාරික සුවය, ඔබ ලැබිය යුතුයි නිරෝධ සුවය. එවිටයි හිත සතුටට පත් වෙලා, කය පිනා ගිහිල්ලා, මනස සංසුන් වෙලා, එකඟ වෙලා, ඒ කියන්නේ අරමුණකට එකඟ වීම නෙමෙයි මෙතෙන්දි පෙන්වන්නේ. මනසේ තැම්පත්කම, සංවරකම, තාමත් මේ නිවන සමහර අයගේ සංඥාව හොයනවා. හරියට ධර්මයෙන් කියවුණු කරුණු ටික අවදි කරගෙන හොයනවා නම් ඉක්මනින් හොයාගන්න පුළුවන්. අර ලිපිනයත් අතේ තියාගෙන යම්කිසි කෙනෙක් යන ස්ථානය ගැන හොයනවා නම් ටිකක් ලේසියිනේ නේ. කොම කොමාරි කලපල සංඥා ටික බලලා කලපල හදා ගන්නවා වගේ බාහිර උදාහරණයක්. හරියට ධර්මයක් අරගෙන ඔබ ඔබේ ධර්මයේ නිවන සාන්න ඕන. දැන් ලෝකෝත්තර අවබෝධ කරගන්න සත්‍ය ඒදී අපි පැහැදිලි කරන්නේ එහෙමයි. ලෝකෝත්තර සත්‍ය මොන බලන්න සත්‍ය හැටියට තමන් ගන්න මේ ලෝකෝත්තර සත්‍ය. නිරෝධ සත්‍ය, අන්න ඒ තමයි සත්‍ය හැටියට ගන්න තියෙන්නේ. ලෝකෝත්තර සත්‍ය, නිරෝධ සත්‍ය. ලෝකයේ දුක බව අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය. මේ ලෝකේ නිදහස් වීම පිළිබඳව තේරුම් ගත්ත සම්මුතිය සත්‍ය. නිදහස පිළිබඳව අවබෝධ කරගත්ත නිරෝධ සත්‍ය. සත්‍ය හැටියට පවතින්නේ කිසිවක් නොවේ. සත්‍ය හැටියට පවතින්නේ නිරෝධය. ධර්මයේ අරමුණු කරගෙන වාසය කරනවා කියන්නේ ධර්මයේ අරමුණු කරගෙන වාසය කරනවා කියන්නේ පෙර කිව් ධර්ම කර්මවලට 100ට 100ක්ම අනුගතව වාසය කිරීම. ඔබ ධර්මයේ අරමුණු කරගෙන වාසය කරන වෙලාවකදී බලන්න මේ දේශනාව තුළ කියවුණු ආකාරයටද ඔබේ වාසය කිරීම තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක ධර්මය අරමුණු කරගෙන කරන වාසයක් නෙමෙයි. ශූන්‍යතාවේ මුල් කරගෙන වාසය කිරීම ධර්මය අරමුණු කරගෙන වාසය කිරීමක් නෙමෙයි. වෙනත් අරමුණක් අරමුණු කරගෙන වාසය කරනකොට ඒක ධර්මය අරමුණු කරගෙන කරන වාසයක් නෙමෙයි. ඒ අරමුණ අරමුණු කරගෙන කරන වාසයක් ඇටියෙද පැහැදිලි කරන්න පුළුවන්. කිසිම අරමුණක් නොගෙන වාසය කිරීම ධර්මය අරමුණු කරගෙන වාසය කිරීම නෙමෙයි. එතකොට ඒක අරමුණක් නොගෙන වාසය කිරීම ධර්මය කියන්නේ ඒක නෙමෙයි. අරමුණක් නොගෙන වාසය කිරීමද ධර්මය කියන්නේ. අරමුණ වලින් තොරවීමද ධර්මය කියන්නේ. රූප වලින් තොරවීමද ධර්මය කියන්නේ. නෑ, රූප වලින් තොරවීම නෙමෙයි. රූප කෙරෙහි නොවැළීම. අරමුණු වලින් තොරවීමද ධර්මය කියන්නේ. නෑ, අරමුණු කෙරෙහි නොවැළීම. වේදනාවන් වලින් තොරවීමද ධර්මය කියන්නේ. වේදනාව නොවැළඳීම. සංඥාවන් නොගෙන ඉඳීමද ධර්මය කියන්නේ. නැහැ, සංඥාවන් වල නොවැළඳීම. විඥානය නොමැතිව වාසය කිරීමද ධර්මය කියන්නේ. නැහැ, විඥානය තුල නැහැ. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම ධර්මයේ ප්‍රකට වෙන කෙනාට හිමිදායාදේ. දැන් කොහේ හරි සංඥාව පිහිටවාගෙන ඉන්නවද පිහිටන්න තැනක් හොයනවද බලන්න ওই කර්ම දෙකෙන් මොකක්ද ඔබ කරන්න කියලා පිහිටවාගෙන ඉන්නවද පිහිටවන්න තැනක් හොයනවද ඔය කර්ම දෙකේම ඔබ ඉන්නවා නම් ඔබ ඉන්නේ වැරදි තැනක. පිහිටවාගෙන ඉන්නවා නම් ඒත් වැරදි, පිහිටවන්න තැනක් හොයනවා නම් ඒත් වැරදි. මොකද්ද හරි ඒකට මෙන්න මේ විදියට උත්තරයක් දෙන්නම් උත්තරයක් දෙන්න බැරි දෙයක් නමුත් මේ විදියට උත්තරයක් දෙන්නම් මේ උත්තරේ තමන් විශිෂ්ට ඥාණයෙන් තේරුම් ගන්නවා හරි ඒකකයක් නොවීම ඒකකයක් නොමැති තැන අර පෙර කිව් ධර්ම කරුණ වලින් බේරෙන්න ඕන මේ වචනය. ආරක්ෂා වෙන්න ඕන. ක්‍රියාවාදයට හෝ අක්‍රියාවාදයට පැමිණෙන්න බෑ මේ දහම. කිසි විටක. ධර්මයේ ප්‍රගුණ කරගෙන යන්නේ ඒකාන්ත වශයෙන් ආරක්ෂා විය යුතුයි කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීනමිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව කියන මෙන්න මේ පහෙන් නිරන්තරයෙන්ම යාව ඇදලා දානු ආයි ලෝකේට ධර්මයෙන් බැහැර කරන්නෙම විචිකිච්ඡාව ධර්මයෙන් බැහැර කරන්නෙම කාමච්ඡන්දේ ධර්මයෙන් බැහැර කරන්නෙම ව්‍යාපාදේ එනිසා ධර්මයේ ප්‍රගුණ කරද්දී මාදිෂ්ඨාන කරගන්න. මෙතෙන් පටන් මෙතනින් ඉදිරියට කාමච්ඡන්දේ නොපෙමිණේවා. පියාපාදය නොපෙමිණේවා. තීන මිද්දේ නොපෙමිණේවා. උද්ධච්ච කුච්ච නොපෙමිණේවා. පංච නීවරණ ධර්මය නොපමිනේවා විචිකිච්ඡාව නොපමිනේවා තමන් දකින්න ඕන මේකකින් හෝ ඇවිල්ලා ආවරණය කරනකොටම මෙන්න ආව ගෙනියන්න හදා නැති කෙනා තේරුම් ගන්න ලෝකේ නිස්සාරත්වය මනාකොට තේරුම් ගත්තේ නැති කෙනෙක් ලෝකේ යම් සාරත්වයක් පදනම් කරගෙන ධර්මයෙන් බැහැර වෙන්නට ඉඩ තියෙනවා. ලෝකේ නිස්සාරත්වය දැනගත්ත ධර්මයේ ඒකාන්ත වශයෙන්ම පමණක් සාරත්වය ඇති බව තේරුම් ගත්තොත් ඒක වැටහෙනවා. දැන් මම ඔබට මේ මොනවා හරි ක්‍රියාදාමයකට යොමු කළ යුතුද? ක්‍රියාදාමයකට යොමු කළොත් ඒක ක්‍රියාදහමේක ක්‍රියාවලියක් බවට පත් වෙනවා. මේ දහම් කරුණ ඒක අවබෝධ කරවන්න මාර්ගය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දෙපයින් යන්න බැරි මඟ මේ විදියට ගෙන යන්නේ. අරමුණු කරන්න බැරි ධර්මය මේ විදියට ප්‍රකට කරන්නේ ඒකයි. නැත්නම් මාත් දන්නවා කියන ඕන භාවනාවක් මාත් දන්නවා, මමත් කියවලක් තියෙනවා, අහලක් තියෙනවා, බලලක් තියෙනවා, කරලක් තියෙනවා, වැරදිලක් තියෙනවා, හරි ගිහිල්ලක් තියෙනවා ඒ භාවනාවකට. ඒ මඟක මට ආයි දැන දැන ඇඳලා දාන්න බෑ. ඒ බැරි නිසා මම දෙන්නේ නැත්තේ. නැත්තම් ඊටාම මේ වැනි ගැඹුරු ධර්මයක් තේරෙන්නේ නැති අය ඉන්නවා නම් ගිහිල්ලා විදර්ශනාවක් තේරෙන්නේ නැත්තම් ඒගොල්ලන්ට තියෙන ඉතින් එක්ක ශූන්‍යත්වයේ වඩා ඉන්න පුළුවන්. එහෙම නැත්තම් හුලන් දිහා බලන් ඉන්න පුළුවන්. එක්ක සිටිවිලි ගණන් කර කර ඉන්න පුළුවන්. එක්ක අතහැර අතහැර ඉන්න පුළුවන්. එහෙම නැත්තම් හුස්ම දිහා බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ලෙෆ්ට් රයිට් කී කියලා ඉන්න පුළුවන්. නේ තාම සරලයි නේද? ලෙෆ්ට් රයිට් කියලා හිතනකොට හැරෙනකොට ටර්න් ටර්න් කියලා හැරෙන්න. ඒ කියන්නේ ඒ තරම් මේ ලාංකිකයාගේ බුද්ධිය හරි දුර්වලයි. හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ මේ එක ක්වොලිටි එක නෙමෙයි බලන්නේ, අඩුවට. ඒකේ තියෙන සාරවත් බව නෙමෙයි බලන්නේ, අඩුවට කරන්න පුළුවන් ද බලන්නේ. ඒක නෙමෙයි රටේ චයිනීස් බඩු වැඩි. චයිනීස් හොඳේ වදිනවා. නමුත් මේ මේ D level එකේ විතරේ වහට එන්නේ. ඒකනේ හේතුව ක්වොලිටි එක නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ, අඩුවට. මයිදන් භාවනාවෙත් ඒකමයි මේගොල්ලෝ හොයන්නේ. ඒක සාරවත් එක නෙමෙයි හොයන්නේ. ඒක අඩුවට සහ ලේසියට යන්න පුළුවන් ක්‍රමය. ඒක නෙමෙයි අපි හොයන්න ඕන සාරවත් දේ. වැඩි අගයකින්, වැඩි මහන්සියකින්, වැඩි කැපවීමකින් සාරවත් දේ අපි ලබන්නේ. ඒ ධර්මයෙන් කියවුණු කර්ම කාරණාත් එක්ක ගැලපෙන්නේ නැති විදියට තමා තුළ වරදක් සිද්ධ වෙනවද? තමන් එක අඳුන ගන්න ඒ වර්ධ ධර්මයට අනුව නිවැරදි කරගන්න. තමා තුළ ගැටලුවක් ඇතිවන හැම අවස්ථාවකම ඒ ගැටලුව මත පදනම්ව තිබෙන්නේ ධර්මයේ තුල සිත පිහිටවපු නැති ගුණය. ඒ වේදනාවට හේතුව ධර්මයේ තුල සිත පිහිටවපු නැති ගුණය. ඒ පීඩාවට හේතුව ධර්මයේ තුල සිත පිහිටවපු නැති ගුණය. එහෙමනම් එවලෙම තේරුම් ගන්න මගේ සිහිය මන් නිවැරදි තැන පිහිටවල නැහැ. නිවැරදි තැන පිහිටවන මේ ගැටලුව නැහැ. තාමත් මම හරි තැන පිහිටවන්නට අසමත් වෙලා තියෙනවා කියලා එකෙන් තේරුම් ගන්නවා. පුජ්‍යලත්වයේ විසින් සියල්ල මවන්නේ නිර්මාණය කරන්නේ ආධ්‍යාත්මික ලෝකයේ සියල්ල මවන්නේ පුජ්‍යලත්වයේ විසින්. පුජ්‍යලත්වයේ මවන්නේ කවුද? ලෝකලත්වයෙන් පස්සේ යන්නේ නේ. ලෝකෙ දෙයියෝ මැව්වා නම් දෙයියෝ මැව්වේ කවුද කියන එක එකයි. කවුරුත් වරදවා ගත්ත දෙයක් මේක හරියට තේරුම් ගත්තොත් මුළු ලෝකෙම එකට සමගි වෙනවා. අර වතුරට තන්නේ කියනවා, ඊළඟට බෝට කියනවා, ඊට පස්සේ සිංහලෙන් ආය වතුර කියනවා. දැන් වතුර වල වෙනසක් නැහැ නේද? ඒකයි ධර්මතාවය කියන්නේ. එතකොට අපි මහා බ්‍රහ්මන් කියනවා, අල්ලාහ කියලා කියනවා, ගෝඩ් කියලා කියනවා, ස්වභාව ධර්මයේ විශ්වය ධර්මයේ කියලා කියනවා. මේ මොකද්ද? භාෂා කීපයකින් කතා කරන වහරවල් තුනක් පමණයි. ධර්මතාවය එකයි. එකම ධර්මතාවය. හරියට තේරුම් ගත්තොත් එකම ධර්මතාවය. කවුරු මේ කාරණා ඔක්කොම බාගට තේරුම් ගන්නේ? ස්වභාව ධර්මයේ කියන එක බෞද්ධයා බාගට තේරුම් ගන්න තියෙන්නේ. ගෝඩ් කියන එක බාගට තේරුම් ගන්න තියෙන්නේ. අල්ලාහ කියන එක බාගට තේරුම් ගන්න තියෙන්නේ. බ්‍රහ්මන් කියන එක බාගට තේරුම් ගන්න ඉන්නේ. ඒ නිසා ඔලෝකේ ඔක්කොම ඉන්නේ බාගකාරයෝ. ඒ කියන්නේ කන්දේ බාගයක් නැගලා ඒක පරිසරයේ පේන්නේ නෑ. ඒ විශ්වය පේන්නේ නෑ. ඒ විශ්වය පේන්නේ එතෙන්ට සම්පූර්ණ වෙන්නවා. සම්පූර්ණේ වුණාම එයා 100ට 100ක්ම දෙවියන් සමග සම්බන්ධ වෙනවා. පුජ්‍යලය නැති වෙනවා. 100ට 100ක්ම ස්වභාව ධර්මයේ සමග සම්බන්ධ වෙනවා. පුජ්‍යලය නැති වෙනවා. මොකද මේ පෙන්නන දෙවියන්ට, මේ පෙන්නන බ්‍රහ්මයාට, මේ පෙන්නන ගෝඩ් අල්හාට නාහයක් පෙන්නලා නැහැ, කටක් පෙන්නලා නැහැ, කනක් පෙන්නලා නැහැ, බඩක් පෙන්නලා නැහැ, දිගක් පෙන්නලා නැහැ, මාතක් පෙන්නලා නැහැ. ඇයි ඒ පෙන්නලා නැත්තේ? ඒකට පෙන්වන්න බෑ. ඒක සංකේත නැති එකක්. එහෙනම් බලන්න මුළු ලෝකෙටම සමගි වෙන්න පුළුවන් තැනක් තියෙනවා. මුළු ලෝකෙටම සමගි වෙන්න පුළුවන් තැනක් තියෙනවා. බේද වෙන්න නෙමෙයි අපිට ධර්මයේ වුණා කරන්නේ සමග වෙන්න. මුළු ලෝකෙටම සමග වෙන්න පුළුවන් තරම්. ස්වභාව ධර්මයක් අපිට අඳින්න බෑනේ නේ. ස්වභාව ධර්මය කියන එක අඳින්න බෑ. විශ්වීය ධර්මය කියන එකම ඇඳලා පෙන්නන්න බෑ. ඔබේ ප්‍රශ්න සියල්ලක්ම අවසන් වෙනවා. ඔබේ පුජ්‍යලත්වය විය කී ගිය දවසට, මැකිලා ගිය දවසට. ඊළඟට ස්වභාව ධර්මයේ පැවැත්ම. දෙවියන් කියපු ගමන් පුජ්‍යලයක් මැවෙනවා. නැත්තම් දෙවියන් සමග පැවැත්ම. නමුත් පුජ්‍යලයක් නෑ. දෙවියෝ කියලා පුජ්‍යලයක් නෑ. දෛවමය ස්වභාවය. එතන පුජ්‍යලයක් තව කෙනෙක් එක්ක තව කෙනෙක් ජීවත් වීමක් එතන නෑ. ඒතර දෙදෙනෙක් නැති ද්විත්වයක් නැතුව ජීවත් වීම. මේ ද්විත්වයක් ඇති තැන ප්‍රශ්න. පාලනය අවශ්‍ය කරන්නේ ද්විත්වයට. බලන්න ද්විත්වයක් නැති තැන පාලනයක් තියෙනවා කියලා. වැඩෙන්න ඕන ද්විත්වයට, ලබන්න ඕන ද්විත්වයට, රැක ගන්න ඕන ද්විත්වයට. හොඳින් පරීක්ෂා කරලා බලලා වැරදි නම් කියන්න. ඔබ යම් තැනක ඉන්නවා නම් ඒ වගේ තැනක ඔබට තේරුම් ගන්න මේ ද්විත්වය තුල ධර්මය හොයාගන්න බෑ. ද්විත්වයක් තුල හිරවුණොත් එහෙම තවදුරටත් ඔබ මමත්වයේ තුරමයි කැටි වෙන්නේ ගොල්මේ. මේ සියල්ලගෙන් නිදහස් වෙලා තව තැනක රැඳීමට අපේක්ෂා නොකරනවා නම් ඒ තැනත්තා තමයි සියල්ලෙන් නිදහස් වෙච්ච කෙනා කියලා කියන්නේ. රැඳෙන්නට නුසුදුසු තැන් ටික ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ සියල්ලෙන් නිදහස් වෙලා තව තැනක රැඳීම අපේක්ෂා නොකරනවා නම් එයා තමයි අනන්ත ජින කියන ධර්මයේ ගමන් කරන කෙනා. අනන්තය දින්න කෙනා බලන්න. ඇත්තට වටින වචනයක්ද? අනන්තය දින්නොත් ආයිතා ගමනක් තියනවා. අනන්තය කියන්නේ සීමාවක් නැත කියන එක. ඔය කීමට කියන බුදුරජාණන් වහන්සේලා උපදින්නේ අසංකේයයෙන් කියලා. කවදත් බුදුහාමුදුරු උපදින්නේ අසංකේයයෙන්. මොකද අසංකේය කියන කේ තේරුම ඔය සමහර අය නම් කියනවා මේ එකට බින්දු කොච්චරද ප්‍රමාණයක් දාලා. එහෙම බෑ. අසංකේය කියන්නේ සංඛ්‍යාවක් නැහැ කියන එක. ඒකයි නිවැරදි වචනේ අර්ථය එක පෙන්නේ නේ. සංඛ්‍යාව තියෙනවා අසංඛ්‍යාව. සංඛ්‍යාවක් නැත. සංඛ්‍යාවක් නැති තත්වයකින් බුදු කෙනෙක් උපදින්නේ. කවදේක දුනත් සංඛ්‍යාවක් නැහැ තුරුපරිනේ. අසංඛේයයෙන් උපදින්නේ. සංඛ්‍යාවකින් නෙමෙයි ලෞතරා බුදු කෙනෙක්ගේ පවත්ත. බුදු කෙනෙක්ගේ ජීවිතේ අසංඛේයය. සංඛ්‍යාවක් තුල නෙමෙයි. බලන්න මොනතරම් ගැඹුරු වචන තිබිලා තියෙනවද. අන්තේක රැඳෙන ලෝකයේ අනන්ත දින අන්තයකින් තොරව වාසය කිරීමට අන්තයෙන් නිදහස් වන අන්තේකට වැටෙන ස්වභාවයෙන් නිදහස් වන අනන්ත දින මාවතේ ඔබ පැමිණිය යුතුය. කටියේ භාවනාව තේරෙන්නේ නැත්නම් ධාහේ ළඟ තියාගන්න සිහිය උඩර ගන්නකොට එකයි කියලා හිතන පල්ලෙහාට දානවල දෙකයි කියන එක. ඕ දිගට සීවතාවක් කරන්න ඊට පස්සේ අනුලෝම ප්‍රතිලෝම කරන්න ඉන්න. එහෙම නැත්තම් මේකේ අක්මාවක් තියෙනවා, බපුවඩු තියෙනවා, බපුවඩවල් තියෙනවා, මල පහ තියෙනවා, මුත්‍රා තියෙනවා, කබ කඳුළු තියෙනවා, මේකේ ඉතින් ඒක කර කර ඉන්නේ තිය කොච්චර තියෙනවා ගුවත් ඒක තියෙනවම තමයි නැති වෙන්නේත් නැහැ. මේක සමහර භාවනාවක් මම අහගෙන තියෙනවා. මේක මේ වගේ හරක් දිවක් වාගේ මෙහෙමක් මාව තියෙනවා. මෙච්චර සංකීර්ණ දෙයක් ඔබට වටහා ගත නොහැකි නම් එකම ක්‍රමවේදය ඒ වගේ මොනවා හරි ඉතින් සරල ක්‍රමවේදයක් පිළිබඳව හිත පිටවාගෙන ජීවත් වීම ඇරෙන්න වෙන මොනව කරන්නද? එහෙම තියෙනවානේ. අධ්‍යාපන ශාස්ත්‍රයේනොත් එක එක මට්ටම් වලින් එක එක්කෙනා නතර වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ධර්ම මාර්ගයේනොත් එක එක තැන් වලින් එක එක එක්කෙනා නතර වෙන්නේ, අයින් වෙන්නේ. ඉහළටම යන්නේ ඊටාම සුළු පිළිසම්. බැරි කමක් නැහැ. වෙන දේවල් වගේ අපහසු දෙයක් නෙමෙයි නිවැරදි අනුශාසනය සහ උපදේශය පිළිබඳව හොඳ සිහියකින් බැලුවොත් ඔබට ඉතාම හොඳින් මේ පැහැදිලි කරන බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පේන ඔබට. දැන් සිත පිහිටවන්න තැනක් ඕනද? ඔය ඔබට ඕන තැනක ඉතින් පිහිටව ගන්න පුළුවන්. ඔබට තැනක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඕන තැනක පිහිටව ගන්න පුළුවන්. භාවනාවල අනේක විද තැන් තියෙනවා පිටවන්න. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් තමන් රුචි පරිදි පවත්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ රූපේ කෙල්ලුණා, සංඥාව කෙල්ලුණා, වේදනාව කෙල්ලුණා, සංස්කාර කෙල්ලුණා, විඥාන ඉල්ලිලා ඉන්නවා කියන එක තමයි ඒකේ පද අදහස් වෙන්නේ. ඒවයි ඉල්ලිලා කරන මම භාවනා නෙමෙයිද? මම භාවනා. තේරෙන්නේ නැත්නම් ඔළුවෙන් හිටගෙන හරි මේක තේරුම් ගත යුතුමයි. මොකද හේතුව මාට ඇති වෙච්ච ගැටලුව තමයි මේක තේරෙන්නේ නම් මට නෑ කියලා මේ ඇත්තෙන්ම ඔළුවෙන් හිටගෙන මේක ගැන කල්පනා කරලා තියෙනවා, දර්ශනා කරලා තියෙනවා. තේරෙන්නේ නැති නිසා කේන්ති ගිහිල්ලා තියෙනවා. බන කියනේ වුණොත් පෙන්වන්න බැරුව තරහ ගිහිල්ලා තියෙනවා. තේරෙන්නේ නැති විදිහට කියන්නේ නැත්නම් මේක පොල්ලක් අරගෙන ගහනවා කියන මට්ටමට හිතිලා තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම නීවරණ ධර්ම කියලා දැනගත්තා. ව්‍යාපාදේ නීවරණ ධර්මයක්. කාමච්ඡන්දේ නීවරණ ධර්මයක්. මොකද හේතුව ලෝකෙට දැම්මාම සිත දුක් විඳිනවා කියලා දැනගත්තා. ලෝකයෙන් එතර කළ යුතුමයි. එතර විය යුතුමයි. පීඩා විඳින්නට අකමැති බව, මනසේ සුවතාවය අතිශයින්ම පතන කෙනෙක්. සමහර අය නම් මනසේ පීඩා එක ගානක් නැහැ. ඒගොල්ලෝ පීඩා විඳිනව ගානක් නැහැ. ඈ පීඩා විඳිනව ගානක් නැහැ. පීඩා විඳින්නට අකමැති බව. මනස තැම්පත් කළොත් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ එකක් මනස තැම්පත් වුණොත් පවතින තව දෙයක්. මනස සංවර කරන්න ගියොත් කෙරෙන්නේ අසංවර වෙන එක වෙන්න පුළුවන්. මනස සංවර වුණොත් පවතින සංවර බව. මේක ඉබේ වෙන දෙයක් කරලා කරන දෙයක් හරි නෙමෙයි. ඉබේ වෙන දෙයක් හරි කරලා කරන දෙයක් හරි නොවේ. කරලා කරන්න බැරි දෙයක් තමයි මනස සංවර බව. එහෙමනම් කොහොමද මනස සංවර කරන්නේ? තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. එච්චරයි කෙටි උත්තරය. ඔබ තරණය ඔච්චරයි. නිවන් දකින්නේ කොහොමද? තරණය කරෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. මේක තේරුම් ගන්න බැරි අටුවාචාරයෙන් ටික හැදෙනවා. කොහොමද දෙකටම අහු වෙන්නේ නැතුව එන්න පිනවා කියලා. එහෙම නෙමෙයි තියෙන්නේ. දෙකටම අහු වෙන්නේ නැතුව එන්න පිනවා. එහෙම නෙමෙයි. බුදු වදන එච්චරයි. ආයි දෙකටම අහු වෙන්නේ නැතුව පිනන කතාවක් එක කියවෙන්නේ නෑ. දෙකටම අහු වෙන්නේ නැති වෙන්න පීනන කතාවක් නෑ. තරණය කළේ නෑ, රැඳී සිටියේ නෑ. එහෙනම් මොකද්ද වුනේ? ගොඩට ආවද? ගිලිලා මැරුණද? තරණය කළෙත් නැත්තම්, රැඳී සිටියේත් නැත්තම්, ගිලිලා මැරුණද? ගොඩට ආවද? ගිලිලා මැරුණෙත් නැහැ, ගොඩට ආවෙත් නැහැ. නව උපත. ඔක කර්මකාරක මනසෙන් හොයන්න බෑ. පුජ්‍යලත්වෙන් ඔක තේරෙන්නෙම නැහැ. ලෝකෝත්තර විශ්යක්, ලෝකෝත්තර අවබෝධයක්. දැන් මනස ශූන්‍ය කරන් ඉඳලා හරිනවද හරි? අනිත් භාවනාන් වලට වඩා භයානකම භාවනාවක් තමයි මනස ශූන්‍ය කිරීම. ඒකට අරමුණු වලින් බැහැරවද ජීවත් වෙන්න ඕනේ? රූප වලින් බැහැරවද ජීවත් වෙන්න ඕනේ? නෑ. මේ විශිෂ්ට අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. විශිෂ්ට දර්ශනයෙන් ජීවත් වෙන්න ඒ දර්ශනය දිවා රැයේ වඩන දර්ශනයක්, පවතින දර්ශනයක්, සතර ඉරියව්වේම පවතින දර්ශනයක්. එක වෙලාවකට වළංගු, තව වෙලාවකට වළංගු නැති එකක් නෙමෙයි. හැම මොහොතකම වළංගු දෙයක්. පේනවනේ බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර දේශනා දේවලුත් එක්ක ගණන් හදලා බලනකොට බුදුහාමුදුරන්ට එහෙම වඩන්නේ මේ මොකක්වත් තිබිලා නැහැ. ඒ වැඩිම ඒ දේශනාවත් එක්ක ප්‍රඥාත්මත් එක්කම පව තමයි තිබිලා තියෙන්නේ. රාතන් වහන්සේලා කරපු ප්‍රඥාත්මත් එක්ක බලන්න උන්වහන්සේලාගේ එහෙම රකින්න දෙයක් තිබිලා නැහැ. මොකද කැඩෙන්න දෙයක් උන්වහන්සේ ළඟ තිබිලා නැහැ. සඤ්ඤා තුනයි රූප සඤ්ඤා අරූප සඤ්ඤා නිරෝධ සඤ්ඤා. දැන් කොයිද ඉන්නේ? රූප සඤ්ඤාවේද අරූප සඤ්ඤාවේද නිරෝධ සඤ්ඤාවේද? නිරෝධ සඤ්ඤාවේ ඉන්නවා නම් එයාට පීඩා නැහැ. එයා සඤ්ඤාව පිළිටවන තැනක් හොයන්නේ නැහැ. සඤ්ඤාවේ ඉඳලම පුරුද්ද තිබෙන කෙනා හොයන්නේ මොකද්ද? සඤ්ඤාවක්ම හොයනවා එල්ලෙන්න. දැන් ලේබොන මදුරුවේ හොයන්නේ ලේ තියෙන සතෙක්නේ නේද? පහළ ලේබොන්නම හොයනවා. එතකොට මේ සඤ්ඤාවට පුරුදු වෙච්ච සිත හොයන්නේ මොකද්ද? සඤ්ඤාවක් හොයනවා. එක්කෝ අරූප සඤ්ඤා. ඒ කියන්නේ අරූප සඤ්ඤාවේ ස්වභාවය මොකද්ද? සඤ්ඤාවක් නැති වාසය කිරීම. සඤ්ඤාවක් නැතිව වාසය කිරීම අරූප සඤ්ඤාවක්. ඒ කියන්නේ රූපයක් වශයෙන් මොකවත් පේන්නේ නැහැ. නමුත් කිසිදු රූපයක් අල්ලන්නේ නැතුව එයා හිත පවත්වා ගන්න එකට තමයි අරූප සඤ්ඤා කියලා කියන්නේ. ආකාශ සඤ්ඤාවත් ඒ වගේම එකක්. ඊට පස්සේ තාත්‍ය හට ගියාම නේව සඤ්ඤා නා සඤ්ඤා කියන්නේත් ඒ වගේ තත්ත්වයක්. නිරෝධ සංඥා ඔයට වඩා වෙනස්. ඒක පුජ්‍යලයට පහත් ගන්න වඩන්න හදන්න කැඩෙන්න බෙදෙන්න ඒවයි දේවල් නෑ. පුජ්‍යලයට කරන්න පුළුවන් දෙයක් නෑ. ඉන්ද්‍රියන් වලට කරන්න දෙයක් නෑ. ඉන්ද්‍රියන් විශ්ේ ඉක්ම වූ දර්ශනයක් දහමක්. ඒ ලෝකෝත්තර ඥානයකින් පවතිනාම දෙයක්. ඒ නිසා ධර්මයේ තුල සිහිය පිහිට වීම යම් අසීරු කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මනාකොට සිහිය පිහිටවන මනාකොට ධර්මයට අනුගත වෙන්න මනා වූ ධර්මයෙන් අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් කටයුතු කරන්න අපහසුතාවයකින් හරි නීවරණ ධර්මවලින් නිරන්තරයෙන්ම ඔබ ආරක්ෂා වෙන්න වග බලා ගන්න. මොකද හේතුව ඔබ ධාමෙන් නමකට යවන්නේ නීවරණ ධර්ම. නිවන ආවරණය කරන ධර්ම. නම් හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.